Honorable Dr. Nalinjit Jai Sisa.
අරු මූලාසනවල මන්ත්‍රීතුමනි ඉතා වැදගත් අමාත්‍යංශ තුනක වැසියේශවලට මගේ අදහස් එකතු කරන්න කලින් සභානායකතුමත් සභාගාර්භයේ රැඳී සිටින වේලාවේදී මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති මේ නුවර ඇති වෙලා තිබෙන ප්‍රශ්නයක් පිළිබඳව සභානායකතුමා සභානායකතුමා
නේද
දැන් පහුගිය කාලේ ජනාධිපතිතුමා අලුත් ආණ්ඩුකාරවගයක් පත් කළා විශේෂයෙන් මේ මධ්‍යම සහ දකුණට පත් කරපු ආණ්ඩුකාරවරුන්ගේ හැසිරීමෙන් අපිට පේන්නේ අර වළං කඩේට පැනපු ගොන්නු වගේ තමන්ගේ බලය පාවිච්චි කරන්න පටන් අරගෙන තිබෙනවා අද වෙනකොට මධ්‍යම ආණ්ඩුකාරවරයා විසින් නුවර නගරයේ මැද නයිට් බසාර් එකක් පටන් ගන්නට ඔබතුමා දන්නවද ශ්‍රී වික්‍රමාසිංහ මාවතේ ටොරින්ටන් බස් නැවතුම්පොළ පරිශ්‍රය යොදාගෙන තිබෙනවා ඒ ප්‍රදේශයේ වෙළඳාම් කරපු ජනතාවගේ සහ අර පුජ්‍යලික බස් හිමියන්ගේ විරෝධය මත එනිසා මේ වෙනකොට අම්පිටියේ පැණිදෙනිය පිළිමතලාව මහකන්ද වගේ බස් නවත්තන ටොරින්ටන් බස් නැවතුම්පළය වර්ජනයකට ගිහිල්ලා තිබෙනවා ඉතින් මම කියන්නේ මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඒ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා යනවා නම් තමන්ගේ බලහත්කාරය පාවිච්චි නොකර මෙවැනි ගැටලු මතුවෙන්නේ නැහැ මේකෙන් දැන් පීඩාවට පත් වෙලා තියෙන මේ ප්‍රදේශයේ ජනතාව ගරු මුලාසනාර මන්ත්‍රීතුමනි මෙතන කලින් අපි අහලා තිනවා අපේ රටේ චිත්‍රපටයක් තිබුණා ලඳුනි මඩ සමාවෙන්න කියලා. දැන් ඒ චිත්‍රපටියේ දෙවෙනි එක ඇවිල්ලා තිබෙනවා රවි කරුණාරක මහත්මයා මම දැක්කා අද කියලා තිබුණා එතුමාගේ සමාජ ජාලා පාවිච්චි කරලා ජනතාවනි මඩ සමාවෙන්න. ජනතාවනි මඩ සමාවෙන්න. මොකටද මේ විදුලි කපන නිසා. ඒ වගේම අපේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන තිබෙනවා ජනතාව දැන් මේ ලයිට් දෙක ගන්න ගෙදර නිවන්න ඕන කියලා. ඒ වගේම රෑට නිින්ද නැගුවොත් ලයිට් ඔෆ් කරගෙන යන්න ඕනේ කියලා. කොහොමත් අපේ රටේ මේ කැබිනට් මණ්ඩලය මේ වැදගත් අමාත්‍ය මණ්ඩලය වෙන තීන්දුවක් ගත යුතු නෑ මේ වෙලාවේ මොකද කොහොමත් ජනතාව ලයිට් අරපිරිමැස්සෙන් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ විදුලි බිල විතරක් නෙමෙයි තෙල් බිල වැඩි වෙලා බඩු බිල වැඩි වෙලා දරුවාගේ පාසල් ගාස්තු වැඩි වෙලා සියලු බර ජනතාවට දෙමව්පියන් වල පැටලා තිබෙන වෙලාවේ නිෂ්කාරණේ විදුලිය අපතේ හරින්නට කිසිම ගෙදරක් වැඩ කරන්නේ නෑ. ඒ හැමෝම දරුවොත් පුරුදු කරලා තිබෙන කාමරෙන් කාමරයට යනවනේ විදුලිය ලයිට් එක ඔෆ් කරගෙන යන්න. ඒ නිසා මම හිතන්නේ කැබිනට් මණ්ඩලයක් විසින් ගත්තු තීන්දුවක් නෙවෙයි ඒක මන් දන්නේ ලෝකේ කොයිවත් එවැනි තීන්දුව කැබිනට් මණ්ඩල විසින් අරගෙන තිබෙනවද කියලා. ඒ වගේම මම කැමති මේ විදුලි අර්බුදය තිබෙන වෙලාවේ ඔය ඇමතිවරුන්ගේ නිල නිවාසවල තිබෙන විදුලි බිලත් තව මාසයකට දෙකකට පස්සේ සභාවට ඉදිරිපත් කරනවා නම් ඒ මොකද ගියාණ්ඩුව කාලේ අපි විදුලි බිල් කීපයක් මේ සභාවට ඉදිරිපත් කරා පුත්වට මතකත් ඇති. සමහර ඇමතිවරුන්ගේ ගෙවල් වල බිල නිල නිවාසවල රුපියල් 125,000 පැනලා. එහෙම ඇමතිවරු හිටපු පාර්ලිමේන්තුවක්. එහෙම ඇමතිවරු රටක්. ඒ නිසා මේ ජනතාවට ලයිට් එක ඔෆ් කරගන්න කියන වෙලාවේ තමන්ගේ ගෙදර මිදුලේ තිබෙන මල් ගහටත් ලයිට් දාලා තිබෙන ඇමති නිවාස නිල නිවාස පුද්ගලික නිවාස අපි ඕන තරම් දැකලා තියෙනවා. දැන් විදුලි බල මණ්ඩලයත් ආණ්ඩුවත් මේ ප්‍රශ්නයේදී ජනතාවටගේ සමාව ඉල්ලන්න හරි එහෙම නැත්නම් මේ වගේ විකාර තීන්දු ගන්න හරි යා යුතුයද? එහෙම නැත්නම් ඊට කලින් විදුලි වල මණ්ඩලයට හැකියාවක් නැද්ද මේ සම්බන්ධයෙන් හිතලා බලලා සැලසුම් කරලා පියවර ගන්නට? මොකද මේ ඉඩෝරේ එනවා කියන එක අහඹ දෙයක් නෙමෙයි. මේක ගත්තොත් එහෙම මේ අපේ රටේ ඉතිහාසය ආපු මහා බරපතලම ඉඩෝරයක් නෙමෙයි. ඉඩෝරයක් ආවට පස්සේදී ජල විදුලි බල උත්පාදනය අඩු වෙනවා කියන එක විදුලි මණ්ඩලය දන්නෝ. එතකොට ඒකට හරියන විදිහේ සලස්මක් අපිට වුමනා කරලා තිබෙනවා. ඒ පිළිබඳ සලසුම් සකස් කරන්න තමයි මේ නිලධාරීන්ට ජනතාවගේ බදු මුදලින් වටුප් ගෙවලා වරප්‍රසාද දීලා යාන වාහන දීලා ඒ වාහන වල තෙල් ගහලා වෙනත් වරප්‍රසාදක් දීලා වෙනත් රජයේ සේවකයන් නොදෙන ආකාරයට වරප්‍රසාද දීලා ඒගොල්ල ගෙවන්න ඕන බද්දත් විදුලි මණ්ඩලෙන් ගෙවලා තියාගෙන ඉන්නේ මේවට සලසුම් හදන්න තමයි. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ ඒ කිසියෝකට සලසුම් හදන්නේ නැහැ. සලසුම් හදන්නේ නැත්තේ හදන්න බැරි කමට නෙමෙයි. අපේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් හරි විදේශ විශ්වවිද්‍යාලයෙන් හරි ආපු මේ පිළිබඳ තීන්දුව ගන්න අයට මේ සලසුම් හදන්න බැරි වෙලා තිබෙන්නේ ඕන්ගේ තිබෙන දැනුමේ ප්‍රශ්නයක් නිසා කියලා මම හිතන්නේ නැහැ. මේකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් 2016 අපේ රටේ උපරිම විදුලි අවශ්‍යතාවයේ දවසකට මෙගාවොට් 2453යි. මේ වෙනකොට මේක 2600කට නැගලා තිබෙන්නේ. අපට මම දන්න හැටියට දැන් අපේ උත්පාදනයත් එක්ක සාමාන්‍යයෙන් මෙගවොට් 340ක 350ක හිඟයක් තියෙනවා. මෙවැනි තත්ත්වයක් තිබියදී ඇයි මෙහෙම විදුලි කප්පාදුවට යන්න සිද්ධ වුනේ? සම මම එකඟයි මේ විවාදය ආරම්භ කිරීමේදී මහින්දානන්ද අලුත්ගේ මන්ත්‍රීතුමා පාවිච්චි කරපු ඒ සංවිධානාත්මක විදුලි කප්පාදුව කියන එකට මෙතන සිද්ධ වෙන්නේ එහෙම දෙයක්. ඉඩෝරයක් එන බව කල්තියා දැනගෙන සැලසුම් නොකර ඒ වගේම මෙවැනි විදුලි බල හිඟයකදී මේ මම කියන ආකාරයේ මෙගවොට් 340ක 350ක දෛනිකව ඒ හිඟයට මුහුණ දෙන්න බැරුව මෙවැනි පැය හතරක් විදුලිය කප්පාදු කරන්නේ නිකන් නොවේ. එය සංවිධානාත්මක විදුලි කප්පාදුවක් කියන එක අපි කියන්න කැමතියි. මොකද මේ තිබෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි, දේශපාලන අධිකාරියයි මේ පාලන අධිකාරියයි තිබෙන කඹ ඇදිල්ල. මේ ගැටුම මොකටද? කොමිස් සඳහා තිබෙන ගැටුම, තමන්ට වාසි අත්පත් කර ගැනීම සඳහා තිබෙන ගැටුම. ඒ ගැටුම විසින් තමයි අපේ රටේ ජනතාව අඳුර තබලා තිබෙන්නේ. ඒ ගැටුම විසින් තමයි මේ අපේ රටේ කර්මාන්ත පද්ධති අඩපණ කරලා තිබෙන්නේ. දැන් තමුන්නාසෙලා ලෝකේ ඉන්න මහා ව්‍යාපාරිකයන්ට කතා කරනවා, හෝටල් ලෝකේ තිබෙන මහා හෝටල් සංකීර්ණ වලට එන්න කියලා කියනවා. අපි පෝට් සිටි ගැද බලාපොරොත්තු වෙනවා ආයෝජක හේවි කියලා. කර්මාන්ත කලාප හදාගෙන නීති ලිහිල් කරලා අධිවේගී මාර්ග හදලා ආයෝජකයන් එන්න කියලා ආරාධනා කරනවා. හැබැයි විදුලිය කපනවා. මං අහන්නේ එහෙම වෙනකොට කොයි රටේද ආයෝජක එන්නේ? කොයි රටේ එහෙම ආයෝජනය කරන්න කැමති? සර් මෙන්න ප්‍රශ්නය. දැන් මේ එහෙම සංවර්ධන සැලැස්මකට අපි යනවා නම් මේ විදුලි බල අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න තු ඉස්සරහට යන්න බෑ. සර් මම කියන්න කැමති, දැන් මිට කලිනුත් මේක සාකච්ඡා වුණා, මේ විදුලි බල මණ්ඩලයේ තිබෙන මාෆියාව පිළිබඳව. පසුගිය කාලේ විදුලි බල මණ්ඩලයට ගෙනාපු ජෙනරේටර් 50 සම්බන්ධ ප්‍රශ්නය ඇමතුමත් මේවට සමහරට උත්තර දුන්නා. මෙගවොට් එකේ ජෙනරේටර් 50 2018 දෙසැම්බර් 18 ගොඩ බෑවා. ඒ ටෙන්ඩර් එක අනුව එකඟ වෙච්ච කාරණා අනුව ජෙනරේටරේ විතරක් නෙමෙයි ගොඩ බාන්නට ඕනකම තිබෙන්නේ. ඒ ජෙනරේටර් පවත්වාගෙන යන ඒවා නඩත්තු කරන ක්‍රමවේදයක් පිළිබඳව ටෙන්ඩර් එකේ සඳහන් වෙනවා. මේවා නිකම්ම නිකන් කොහේ හරි ගබඩා කරලා නෙමෙයි තියන්න ඕනකම තිබෙන්නේ. මේක කන්ටේනර් එකක් ඇතුලේ දාන්න ඕනේ. අඩි 20 කන්ටේනරයක් ඇතුලේ තමයි මේ ජෙනරේටර් තියන්න ඕනකම තිබෙන්නේ. ඒ කන්ටේනර් එක ඇතුලේ ජෙනරේටර් අමතරව ඩීසල් ස්ටොක් ටැංකියක් තියෙන්නට ඕනේ, සිසිලන පද්ධතියක් තියෙන්නට ඕනේ, සෙටප් ට්‍රාන්ස්ෆෝමර් එක තියෙන්නට ඕනේ, පරිසර හානි වළක්වන එක ගැජට් එකක් තියෙන්නට ඕනේ. ඒ සියල්ලත් එක්ක තමයි මේ ටෙන්ඩර් එක ලබා දුන්නේ. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? අද මොකක්වත් නැහැ. මේවා අර කිව්වා වගේ ස්ථාන තුනක ගොඩ ගහලා තියෙනවා. ඉන්දියානු සමාගමක් තමයි මේ ගනුදෙනු සිද්ධ කළේ. තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් අනුමත කරපු සමාගම නෙමෙයි මේක ලබා දුන්නේ. මම දන්න හැටියට දැන් මේක නඩුවක් යනවා. ගෙනාපු ජෙනරේටර් හොයලා බලුවාට පස්සේ මේවා මේ ලංකාවේ හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා නෙවෙයි. පැය භාගයක් ගුවනකොට ජෙනරේටර් නතර වෙනවා. දැන් මේ කිව්වා ඇත්ත සමහර මේ දැන් මේ 50න් කොළොන්නාවේ තියෙන 10ක් දුවනවා. තුල්හිරේ තියෙන දෙකක් දිව්වා. කොළොන්නාවේ 10කුත් දිව්වා. හැබැයි පැය 200ක් දුවනකොට ඩීසල් නෙමෙයි එන්ජින් ඔයිල් ඉවර නතර වෙනවා. දැන් මේවට ඒ ලිහිසි තෙල් ගෙන්නන්න එක ජෙනරේටර් ලීටර 600ක් ඕනේ. ඒක ඉන්දියාවෙන් ගෙන්නන්න ඕනේ. මේ 12ට එහෙම දාලා දිව්වා. දිව්වට පස්සේ ජනවාරි 25 වෙනකොට මේ ලිහිසි තෙල් ඉවරුණා. දැන් ඒක ඉන්දියාවෙන් ගේනකම් බලන් ඉන්නවා. සර් දැන් ඇමතුමා කිව්වට මෙච්චර දුවනවා කියලා දැන් මහින්දානන්ද මන්ත්‍රීතුමා කිව්වම මේකෙන් දෙකයි වැඩ කරන්න කියලා නෑ 12ක් වැඩ කරනවා කිව්වා. 12 වැඩ කළා එහෙම නතර වුණා. නතර වෙලා තිබෙන්නේ. සර් මේ ඊළඟට මම කිව්වා මේ කන්ටේනර් එක මේ කන්ටේනර් ඇතුලේ ඩීසල් ස්ටොක් ටැංකියක් තියෙන්නට ඕනේ. හැබැයි ස්ටොක් ටැංකිය කෙනා 25යි. ජෙනරේටර් දෙකට එකයි ස්ටොක් ටැංකිය අහලා තියෙන්නේ. ඉතින් මේ කොහොමද මේක සිද්ධ වෙන්නේ? එතකොට මේ අපට දුවන්න බැරි මොනවද? 2018 දෙසැම්බර් 18 තමයි ගොඩ බාලා තියෙන්නේ. එතකොට මේ ඒකත් දින 52කට නම් දාන්න ලෑස්ති වෙන්න එපා. ඈ ඇනුම් කළ තියෙන කලින්. ඒ කියන්නේ දින 52කට කලින්. ඇනුම් කරන දිනේ මග ළඟ නැහැ ඇමතුමා. හැබැයි මේ ගනුදෙනු එකට සම්පූර්ණ ඔබගේ ඇමතුමා දන්නවා. ආ 2018 දෙසැම්බර් 18 තමයි ගොඩ බෑවේ. හැබැයි මම හිතන්නේ ඊට කලින් තමයි මේ ක්‍රියාවලිය යන්නේ. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ නෑ. මම කියන්නේ මේ ඇත්තම ගත්තොත් මෙහෙමයි. මේකෙදී ඔබතුමාලා කලබල වෙන්න එපා. මේකේ චෝදනාව මම හිතපේ ඇමතුරුන් දෙල්ල කරන්නේ නෑ. වර්තමාන ඇමතිවරයාට හරි හිටපු ඇමතිට හරි නෙමෙයි එල්ල කරන්නේ. ඒගොල්ලෝ කරපු වෙන වෙන දේවල් තියෙනවා. මේකට තනි කරවා කියන්න ඕනේ මේ පාලන අධිකාරිය. ඔවුන් තමයි මේක තේරුවේ. 31 කියද්දි මේ මේක හරි නෑ කියලා මේ වෙන සමාගමක් අනුමත කරද්දි මේ ඉන්දියානු සමාගමට මේක දුන්නේ ඒගොල්ලෝ. අර තිබුණු ජනිය විතරක් ගහලා නිකන් ගොඩ ගහලා තිනේ ඒගොල්ලෝ. ඒත් මේක පිටිපස්සෙ තිබෙන බිලියන ගානක වංචාවට වක් කියන්නේ කවුද? මේකට මම පැහැදිලිව කියනවා මේකට සම්බන්ධයි විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරීවරයෙක් හිටපු අතිරේක සාමාන්‍ය අධිකාරීවරයෙක් සහ අමාත්‍යංශ ලේකම්තුමා මේකට වක් කියන්නට ඕනේ. අමාත්‍යංශ ලේකම්තුමා වක් කියන්නට ඕනේ. සා මේ මේවෙන් ගැලවෙන්න බෑ. මේ රටේ ජනතාවගේ මුදල් මෙහෙම වියදම් කරලා දැන් මතුගම ග්‍රිඩ් එකේ තියෙන 21ක්වත් වැඩ කරන්නේ නැහැ. එහෙ නිකන් ගොඩ බහලා තියෙනවා. සා මෙන්න ප්‍රශ්න. දැන් මේවා තමයි අපේ රටේ ජනතාව විදුලි බිලෙන් ගෙවන්නේ. ඊට පස්සේ මේ කර්මාන්ත හිමියා විදුලි බිල වැඩි කියලා කර්මාන්තේ ඒ බාන් නිෂ්පාදනයට එකතු කරන්නේ මේ මිල. ඒත් අපි කොහොමද අඩු මිලට විදුලිය දෙන්නේ නැතුව ආයෝජන ගෙනාගන්නේ? අපි කොහොමද අඩු මිලට නිෂ්පාදනයකට විදුලිය දෙන්නේ නැතුව බාණ්ඩ නිෂ්පාදනය අඩු මිලට සිද්ධ කරන්නේ? අපි කොහොමද ජනතාවට සහනයක් සලසන්නේ? දැන් මෙන්න මේ මාෆියාගේ බිඳින්න ඕන කම තිබෙනවා. ඊළඟ කාරණේ දැන් මේ LNG බලාගාර පිළිබඳව ආයෙත් කතාබහ පටන් අරගෙන තිබෙනවා. දැන් මේ ලක්දනවි සමාගමට සම්බන්ධ ප්‍රශ්නය ගත්තොත් ලක්දනවි එක අපි කෝප් එකට ගෙන්නන්න හදනකොට බොහොම ප්‍රශ්න පැන නැගුණා. ඒගොල්ලන් කෝප් එකට ගෙන්නන්න අයිතියක් නැහැ කියලා කිව්වා. හැබැයි රජයේ කොටස් තිබෙනවා එතන. දැන් මේ රජයේ කොටස් තිබෙන සමාගමෙන් තමයි මේ LNG එක ඒක දෙන්න තු චීන සමාගමකට දෙන්නේ. මම කියන්නේ මේක පිටිපස්සේ තියෙන කොමිස් වෙන මොකක්වත් නෙවෙයි. රජයේ සමාගමකට දෙන්නේ නැතුව චීන සමාගමකට දෙන්නේ ඇයි? ඒ විතරක් නෙවෙයි ආරංචි හැටියට 2022 න් පස්සේ මෙගවොට් 300ක් ලක්දනවිකට දෙන්නම් කියලා තමයි ද එකඟතාවය ලැබිලා තිබෙන්නේ. මම අහන්නේ අඩු ටෙන්ඩර් එක තිබුණේ කොතනද? ඇයි ලක්දනවිකට දෙන්න බැරි? ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නට ඕන කම තිබෙනවා. ලක්දනවි මේ සම්බන්ධයෙන් මන්දක ප්‍රකාශයක් දාලා තිබෙනවා. සම මෙන්න මේ Tamanට ලැබෙන කොමිස් කුට්ටිය වෙනුවෙන් තමයි මේ රටේ මේ 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 පාවාදීම සිද්ධ වෙන්නේ. දැන් මේ විදුලි කප්පාදු සිද්ධ වෙලා ජනතාව බලවත් පීඩාවට පත් වෙලා ඉඳෙද්දි ඊළඟට එනවා මේක පිටිපස්සෙන් විදුලිය මිලදී ගැනීම. ඔන්න ප්‍රශ්නය. මේ කොහෙන් හරි කරකිලා එන්නේ ඔන්න උතන්ට. මොකද තමුන්නාසල ඉස්සෙල්ලම අයිතියක් අරගෙන තිබෙනවා. කැබිනට් මණ්ඩලයට ඕනනම් තීන්දුව කරන්න පුළුවන්. රටේ ව්‍යසනකාරී තත්ත්වයක් ආවොත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිය මිලදී ගන්න. ඒ වගේම ප්‍රධාන බලාගාරයක් අක්‍රිය වුණොත් විදුලිය මිලදී ගන්න අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය දෙන්න බලය තිබෙනවා. මෙන්න මේකට තමයි මුවා වෙන්නේ. හැමදාම කෝප් එකට විදුලි බල මණ්ඩලය ගෙනාවට පස්සේ ඕන ඉදිරිපත් කරන කාරණේ ඔන්න ඕක. මොකද්ද? මේක කරේ නැත්නම් හදිසි විදුලි බිඳ වැටීම් සිද්ධ වෙනවා. රටේ මෙච්චර පළාතයක් කළුවර ඉන්න සිද්ධ වෙනවා. ඔය බිය ගැන්වීම කරලා තමයි හැමදාම මේ විදුලි මිලදී ගැනීම සිද්ධ කරන්නේ. දැන් මෙහෙ විදුලි කප්පාදු වෙනකොට සැලසුම් සහගතව මේ විදුලි කප්පාදුව සිද්ධ වෙනකොට දැන් මේ වෙනකොට මෙගවොට් 100ක පාවෙන ඩීසල් බලාගාරයක් අපේ වරාය පරිසරයට ඇවිල්ලා තිබෙන්නේ. දැන් වරාය පරිසරයට ඇවිල්ලා නතර කරගෙන ඉන්නවා දැන්. දැන් ඒකෙන් තමයි ඊළඟට ගන්න යන්නේ. මෙන්න මෙහෙමයි මේවා එකිනෙකට බද්ධ වෙන්නේ. දැන් මේ විදුලි අර්බුදය තිබෙද්දි මම දැනගන්න කැමති මල ආරංචි හැටියට ඊයේ තව ගීසුන් තුනක් අස්සම් කරා. මාතර එක බලාගාරයක් එක්ක, ඒස් පාව බලාගාරෙත් එක්ක සහ නොදන් පාව බලාගාරෙත් එක්ක. මේ නොදන් පාව බලාගාරය කියලා කියන්නේ අවුරුදු 20ක් පරණ එකක්. අවුරුදු 20ක් පරණ බලාගාරයක්. දැන් මෙහෙ ලයිට් කපද්දි අර වැඩේ සිද්ධ වෙනවා. මං මේ සම්බන්ධව උදාහරණයක් දෙන්නම්. අපි මේ පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා කරා. ඒස් ඇමිලි පිටිය බලාගාර සම්බන්ධ ප්‍රශ්නය 2004 ඉඳන් 2015 වෙනකන් අවුරුදු 10ට ගිවිසුමක් අත්සන් කළා. විදුලි බල මණ්ඩලයේ විදුලි මිලදී ගත්තා. ඒ වෙලාවේ විදුලි මිලදී ගන්නකොට ඒකේ රුපියල් 29ට ගත්තේ. ඒ විතරක් නෙමෙයි. ඒ බලාගාරයෙන් විදුලි මිලදී ගන්නකොට ඒකේ කර දෙන ගාණ විතරක් නෙමෙයි දෙන්නේ. ඒ බලාගාරය සඳහා කරපු ආයෝජනයත් අපි අවුරුදු 10 ඇතුළත ගෙවන්න ඕන. සා විදුලි බල මණ්ඩලයේ ඒ අවුරුදු 10 රුපියල් කෝටි 300ක් ගෙව්වා. 300ක් ගෙව්වා. 300ක් ගෙවලා 2015 ගිවිසුම අවසන් වුණා. 2016 ගත්තේ නෑ. ඒ අවුරුද්දේ මේ විදුලි බලාගාරයේ අයිති පුද්ගලික සමාගම ඔවුන්ගේ 2015-16 මූල්‍ය වාර්තාවේ සඳහන් කරනවා මෙන්න මෙහෙම. ඒ 2015-16 උපක්‍රමික ආයෝජන අංශයේ ඔවුන්ගේ අලාභය රුපියල් මිලියන 494යි 2016-17 ලාභය මිලියන 1100යි. ඒකට හේතු වුණේ අර 2015 ගිවිසුම අවලංගු වීම සහ ඒ අවුරුද්දේදී විදුලි බල මණ්ඩලයට විදුලිය සැපයීම නොහැකි වීම. 16 වෙනකන් ලාභයි. 16 රුපියල් මිලියන 494ක් පාඩුයි. ආයෙ 17 ගිවිසුම ගහගත්තා. 17 අප්‍රේල් ඉඳන් අවුරුද්දකට අන්නේ අවුරුද්ද රුපියල් මිලියන 1100ක් ලාභයි. ඔවුන් කැත නැතුව කියනවා විදුලි බල මණ්ඩලයට ඒස් පව එකෙන් විදුලිය දීපු නිසා තමයි සමාගමේ ලාභය ආවේ කියලා. 2017-18 අවුරුද්දට විදුලිය එක රුපියල් 25ට ගත්තේ. ඒ ගන්නකොට අර බලාගාරයට ආයෝජනය කරා කියලා නැවතත් ආයෝජන මුදලක් අවුරුද්ද ගන්න එකතු වුණා. ආයෙ 2018 මේ කිසිම අවුරුදු තුනකට දික් කරා. දික් කරේ ඒකකයක් රුපියල් 26යි. ආයෝජන මුදල හැටියට මාසයකට කෝටි 15ක් ගෙවන්න ඕනේ අපි. මාසයකට කෝටි 15 ගන්න. අවුරුදු 10කට 2014-15 කාලෙත් කෝටි 300ක් ගෙවලා. සාමාන්‍යයෙන් මේ බලාගාර ඇස්තමේන්තු කරාට පස්සේදී කෝටි 300ක් යන්නේ නැහැ බලාගාරේ හදන්න. හැබැයි මේ 2018-21 කාලෙට අපි ගෙවන්න ඕනේ කෝටි 540ක්. මේක ආයෝජන මුදල හැටියට. ඔන්න. ඉතින් මෙහෙම තමයි යන්නේ. ඒත් මේ විදුලිය මිලදී ගැනීමේදී මොකද තියෙන ප්‍රතිපත්තිය? මොකද ක්‍රමවේදය? ඒ මුකුත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ කීයද අපි ගන්නවා? හදිසි විදුලි බිඳ වැටීම. දැන් මේ ජල විදුලිය දෙන්න බෑ. ඔන්න ප්‍රශ්න. මේ ප්‍රශ්න සියල්ල ඉස්සරහට දාලා මේ බලාගාරවලින් හිතූ ගණන් වලට විදුලිය මිලදී ගැනීම තමයි මේකෙත් පිටිපස්ස තියෙන හේතුව. ඒකයි මේ සිද්ධ වෙන්නේ. නැත්තම් මේ ප්‍රශ්නය මොකද මේකට උත්තර හොයන්න පුළුවන්කම තියෙන ප්‍රශ්නයක්. මේක මේ නිකන් ඔහෙ ලේසියෙන් නොසලකා යන පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක උත්තර හොයන්න පුළුවන් ප්‍රශ්නයක්. හැබැයි උත්තර හොයන්නේ නැහැ. උත්තර හොයන්නේ විතරක් නෙමෙයි. මම මේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා විශේෂයෙන් කෝප් කාර්යක සභාවට මේ විදුලි බල මණ්ඩලයේ හෝ ඊට අනුබද්ධ සමාගම් ගෙනාවට පස්සේ ඔවුන්ගේ ඇසුරින්ම ඇවිල්ලා බලන්න කියලා. වෙනත් ආයතන වල ප්‍රධානීන් ආවා වගේ නෙමෙයි. ඔවුන් ඇවිල්ලා රජන රාමනායක ඇමතුමා දන්නවා. ඔවුන් ඇවිල්ලා තර්ජනාත්මකව ඇතර ඇසුරෙන්නේ. ඒතර කියන්නේ මොකද්ද? අපිට මේක ගන්න දුන්නේ නැත්නම් ඕගොල්ලෝ වක් කියන්නේ රටේ විදුලි බිඳ වැටෙනවා. ඔන්න එහෙම තමයි හැසිරෙන්නේ. ඇයි? අර තමන් සේවය කරන බලාගාරවලට ඒවට ලාභ ලැබෙන විදියට තමන්ටත් ඒවා කොමිස් කුටි වලින් හැසිරෙන්න ඕන නිසා. මෙන්න මෙහෙමයි මේගොල්ලන්ගේ කෙරුවාව. ඒ අතරේ මොකද කරන්නේ? පාලන අධිකාරියේ වංචා දූෂණ ගැන හෝ ඒ ආයතනයේ අසාධාරණ විදියට දීමනා වැඩි කර ගැනීම පිළිබඳව පහළ සේවකයන් වෘත්තීය සමිති මොනහරි චෝදනාවක් කෙල්ල කරාට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය මොකද්ද?
ඒ ප්‍රතිචාරය තමයි ධර්මන්තුමා ඔබතුමාගේ කාලය අවසන්.
මම ඉතුරු කතිය කාලය ගන්න. ප්‍රතිචාරය තමයි වෘත්තීය සමිති නායකයන් දඩයන් කිරීම. පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂ සභාපති ලේකම්තුළු සමිති නායකයෝ 4 දෙනෙක්ගේ ජනතා විමුක්ති පෙරමුණ එක්කෙනෙක්ගේ එක්සත් ජාතික පක්ෂ එක්කෙනෙක්ගේ 6 දෙනෙක්ගේ
රංජන රාමනායක ඇමතුමා
මොකද්ද?
රංජන රාමනායක ඇමතුමා
දෝමාගේ නම සඳහන් කරපු ඉඳ මම නලින්ද දැස් මේ මන්ත්‍රීවගේ දැනගන්න කැමති. දැන් ඔබතුමා කියන විදිහට මොන දක්ෂ ඇමතිවරයාවත් මේ නිලධාරිවාදයෙන් බේරෙන්න බෑ. එතකොට මොකද්ද මේකට තියෙන යෝජනාව? ඒ කියන්නේ නිලධාරින්ව ආයුධ පෙන්වන්න වගේ ගෙනිච්චොත් හොඳ නැද්ද? STF එකේ නිලධාරින් දාලා
නෑ.
ඒ යෝජනාව ගැන මොකද හිතන්නේ?
ගරුමන්තුමා ඔබතුමා කතා
කරා. ඒක ඔබතුමාගේ අදහසෙන් මම උත්තර දෙන්නන්නේ. හරි මම කියමින් හිටියේ වෘත්ති සමිති නායක 6 දිනක වැඩ තහනම් කරා. බෝඩ් පේපර් එකක් ආවා මේ ඇයට යලි රැකියාව ලබා දෙන්න කියලා. හැබැයි ගරු මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි කියන්න කනගාටුයි විදුලි බල මණ්ඩලයේ ඉන්න පාලන අධිකාරියට සම්බන්ධක වෘත්ති සමිතියක නියෝජිතෙක් ඒකට විරුද්ධ වුණා. දැන් විනය පරීක්ෂණයක් තියමින් මෙයයි සේවයට අරගෙන තිබෙනවා. දැන් ඊයේ පෙරේදා මේ දවස් දෙක තුනකට කලින් විදුලි බල මණ්ඩලයේ මූලස්ථාන ඉස්සරහා අපේ වෘත්තීය සමිතිය ඒ උත්සම් දායක රංජන් ජයලාල් සහෝදරයා ඔහු මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කරලා බැනර් එකක් දාලා හිටියා. එතකොට මොකද කරන්නේ? මේ විදුලි බල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය ඇවිල්ලා ඒ උත්සම් නායකයාට කියනවා ඔබ මේ ආයතන අපකීර්තියට පත් කරන බැනර් එකක් ගහලා සා කරුණාකර මේක අයින් කරගන්න. බැනර් එක ගහලා අපකීර්තියටපත් කරනවා. මං අහන්නේ බැනර් ගහලා කොයිද අපකීර්තියටපත් කරවෝ කියලා මේ රටේ නීතියක් තිබෙන්නේ. දැන් මේ හෙට අනිදාට අවුරුදු 50ක් පිරෙන්න යන ආයතනය, රටේ ජනතාවට ලයිට් දෙන්න බැරි ආයතනය, වංචා දූෂණ කප්පරක් තිබෙන ආයතනය, විදුලි බිල ජනතාව මත පටවන ආයතනය, ඒ ඔක්කොම කරලා බැනර් එකක් ගැහුවාම ඇවිල්ලා කියනවා මණ්ඩල අපකීර්තියටපත් කරනවා. ඔන්න හැසිරීම. සම මම කියන්නේ ගරු මුලසර මන්ත්‍රීතුමනි, මේ අර්බුදයේ පිළිබඳව මීට වඩා අපි පාර්ලිමේන්තුවක් හැටියට මේකට බැදිහත් වෙන්න ඕන කියලා මම හිතනවා. මොකද දැන් මේ සියලු යෝජනා මේ මගේ ළඟ තිබෙනවා. විදුලි වල මණ්ඩලේ 2014-2037 ඔවුන්ගේ long term generation expansion plan එක. දැන් මේක තියෙන්නේ මොකද්ද? මම කියන්නේ එතුමාලගේ ඉංජිනේරු දැනුමට මම ගරු කරන අතරේ 2015 අපේ ජනාධිපතිතුමා පරිසර ඇමතිතුමා හැටියට පැරිස් ගිහිල්ලා එකඟතාවයකට ආවා. ඒ පැරිස් සම්මුතිය අනුව පරිසර සම්මුතිය ලෝකෙම එකඟ වෙනවා පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කරන්නට. ඒ පැරිස් සම්මුතියෙන් දැනට ඉවත් වෙලා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විතරයි. අපි 2020 වෙනකොට අඩුම පුනර්ජනනීය බලශක්තිය 60%ක මට්ටමට යන්නට අපි එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. 2030 වෙනකොට ඒ පුනර්ජනනීය බලශක්තිය 80% දක්වා වැඩි කරන්නට අපි එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. මම අහන්නේ දැන් මේ ජනාධිපතිවරයා ලෝක සමුළුවක් ඉස්සරහා ගිහිල්ලා පොරොන්දු වෙච්ච පැරිස් සම්මුතියට අනුවද අපේ විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් යන්නේ? ඔවුන්ගේ සැලැස්ම මොකද්ද? පුනර්ජනනීය බල ශක්තිය වැඩි කරන්න නෙමෙයි, තවදුරටත් ගල් අඟුරු බලාගාර ව්‍යාප්ත කරන්න. මගේ තිබෙන ඔවුන්ගේ සටහන අනුව ගත්තොත් එහෙම 2037 වෙනකොට අඩුම තරමේ තව ගල් අඟුරු බලාගාර 6ක් මේ රටේ ඉදි කරන්න ඕනයි කියලා. දැන් චීනයේ ගල් අඟුරු බලාගාර වහගෙන යනවා. ලෝකේ බොහෝ රටවල් මේ ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වෙමින් යන්නේ. ඒවා ගල් අඟුරු භාවිතාවෙන් නෙමෙයි LNG වලුත් ඉවත් වෙමින් යනවා. LNG මේකේ හානිය අඩුයි. හැබැයි ඒවත් මේ ෆොසිල් ඉන්ධන දහනය කරන නිසා ගල් අඟුරු වලින් දැන් LNG දක්වාම ඉවත් වෙමින් පුනර්ජනනීය බලශක්ති කරා ගමන් කරමින් ඉන්නවා. ලෝකයේ සූර්ය බල විශේෂයෙන් ගත්තොත් මේකේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රධානම සංගතකය තමයි සූර්ය බලශක්තිය. සූර්ය බලශක්තිය වැඩ ගැනීමේදී තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි එය ගබඩා කර ගැනීමේ පහසුකම. අද ලෝකයේ තාක්ෂණය දියුණු කරගෙන ඒකට උත්තරයක් හොයාගෙන තියෙනවා. සල් ලෝකයේ බොහෝ රටවල් මේ චීනෙන් පටන් අරගෙන ඉන්දියාව, අපේ කලාපේ පකිස්තානයේ, ලෝකයේ දියුණු රටවල් වගේම නිකරගුවා වගේ රටවල් පවා කොස්ටාරිකාව තමන්ගේ බලශක්ති උවමනාවෙන් වැඩි ප්‍රමාණයක් සූර්ය බලශක්තිය නිෂ්පාදනය කරන තැන්පත් වෙලා තිබෙනවා. අර තාක්ෂණික ප්‍රශ්නේ විසඳුනාට පස්සේදී හැබැයි අපි තවමත් කල්පනා කරන්නේ ගල් අඟුරු බලාගාර කීයක් හදනවද කියලා. තාප බලාගාර, ඩීසල් බලාගාර කීයක් හදනවද කියලා. මෙන්න ප්‍රශ්නය. සත් දැන් අපි ආණ්ඩුවක් හැටියට අපි දැනගන්න කැමති. ඔබතුමාලා දැන් ඇමරිකා එක්සත් ජනපදය වගේ පැරිස් සම්මුතියට පයින් ගහලා අපිට ඕන හැටියට අපි වැඩ කරනවා කියලා යන සූදානම්ද? අපිට පේන්නේ එහෙමයි. එහෙම තමයි මේ සලසුන් සකස් වෙමින් තිබෙන්නේ. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්න පිළිබඳව මම විදුලි බල ඇමතිතුමාගේ සහ සමස්ත ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කැමතියි. ඊළඟට මං හැරෙනවා පෙට්‍රෝලියම් අමාත්‍යංශය දෙසට. ඒක තිබෙන ප්‍රශ්න කීපයක් පිළිබඳව සභාවේ අවධානය යොමු කරන්න. ඔබතුමා දන්නවා ඇති අපි මේ පාර්ලිමේන්තුවේ වාර කීපයක්ම සාකච්ඡා කරා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ප්‍රශ්නයට. තවමත් එක විසඳලා නැහැ. හැම ඇමතිවරයෙක්ම අර්ජුන්තුංග ඇමතිතුමා පවා විටින් විට මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළා තිබෙනවා. අපි පිළිගන්නවා ඒ තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය තිබෙන්නේ තෙල් සංස්ථාවට කියලා. මොකද ඔවුන් තමයි 1964 පවුම් ලක්ෂ 2.5ක් ගෙවලා මේක ගත්තේ. නීතිපතිවරයාත් ඒ අයිතිය පිළිගන්නවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මොකද මේකේ තෙල් ගබඩා කරනවට වෙනමකුත් කරන්න බෑ. දැන් අපේ රටට ගෙන්වන තෙල් වලින් ඩීසල් අපට නැවක් එනකන් අපට ගබඩා කරගන්න පුළුවන් දින 19කට. බෆර් ස්ටොක් එකක් තියාගන්න පුළුවන් ඩීසල් දින 19කට. පෙට්‍රල් 92 තියාගන්න පුළුවන් දින 14කට විතරයි. පෙට්‍රල් 95 දින 14කට විතරයි. භූමිතෙල් දින 10කට විතරයි. සුපර් ඩීසල් දින 18කට විතරයි. ඒ කියන්නේ සමස්තයක් හැටියට ගත්තොත් අපිට බෆර් ස්ටොක් හැටියට තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ උපරිම සති දෙකයි. දවස් 13ක් හෝ 14ක්. අපිට අඩු ගානේ මාසයක් සුරක්ෂිත තෙල් සංචිතය පවත්වාගෙන යන්න නම් අර මෙට්‍රික් ටොන් 10000 ටැංකි 23ක් ඕනි. මාස දෙකක අමතර ස්ටොක් එකක් තියාගෙන යන්න නම් මෙට්‍රික් ටොන් 10000 ටැංකි 56ක් ඕනි. මාස 3කට එහෙම තමයි ලෝක රටවල් කරන්නේ. මාස 3කට මේ ස්ටොක් එක පවත්වාගෙන යන්න නම් තෙල් ටැංකි 93ක් ඕනි. අපට ඒ අවශ්‍ය කරන තෙල් ටැංකි ප්‍රමාණය ත්‍රිකුණාමලයේ තියෙනවා. නමුත් ඒක අපේ අයිතියට ගන්නට අවස්ථාවක් තිබියදී ආණ්ඩු හැමතිස්සෙම උත්සාහ කරන්නේ මොකද්ද? මට මතකයි දිනේෂ්
අපි කවුද?
කලින් අර්ජුනතුංග ඇමතුමාට කලින් අපේ චන්දිවීරක් පොඩි ඇමතුමා ඉන්න වෙලාවේ මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කළා. හැබැයි ඊට සති දෙකකට පස්සේ අගමැතිතුමා ඒ කැබිනට් පත්‍රිකාවට හාත්පසම වෙනස් එකක් ඉදිරිපත් කළා. ඒ ක්‍රියාවල නතර කළා දැම්මා. දැන් මේ තෙල් සංස්ථාවේ සේවකයන්ට තූමනා රටක් හැටියට අපිට තූමනා මොකද්ද? මෙන්න මේ තෙල් ටැංකි සංකීර්ණ අපි අරගෙන අපි විසින් සංවර්ධනය කරන්නටයි. ඒක කරන්න පුළුවන්. මොකද මේ 2003 ගහපු ගිවිසුමත් බලාත්මක නැහැ. ඒක නීති ඉස්සර අභියෝග කරන්න පුළුවන්. ද අභියෝගෙමින් තිබෙනවා ඒක හෙටන් ඉඳන් නඩු තීන්දුව ලැබෙවි. අපිට රටක් හැටියට තීන්දුවක් ගන්නට ඕනේ මේ තෙල් ටැංකි ටික නිකන් ඉන්දියාවට පවරන්න නෙමෙයි. අපි අරගෙන සංවර්ධනය කරන්නේ කොහොමද? අපි අරගෙන අපේ අයිතිය තියාගෙන අවශ්‍ය නම් LIS එකට ඕනේ නම් එහෙම තෙල් ටැංකි ඒගොල්ලන්ට 20ක් හරි අපි දෙමු. අපි අයිතිය තියාගෙන. ඒ වගේම අපිට පුළුවන්කම තියෙයි කියලා අපි හිතනවා ජාත්‍යන්තර වශයෙන් මේ ලෝකේ සමහර රටවලට අපි අයිතිය තියාගෙන මේක පාවිච්චි කරන්න ඉඩ දීලා ආදායමක් උත්පාදනය කරන්න. පැහැදිලිවම ගත්තොත් මේ තෙල් ටැංකි ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් අර මරු මුලස්සන මන්ත්‍රීතුමනි අපේ නැගෙනහිර පළාතේ ඌව පළාතේ ඇතුළු ඒ දිස්ත්‍රික් ගණනාවකට මේ දැන් තෙල් ප්‍රවාහනයට යන වියදමේ සැලකුවි මට්ටමක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කැමති මෙන්න මේ දැන් මේ දැවි තෙල් සම්බන්ධ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ ඇමතිවරු කල්පනා කරනවා තමන්ගේ අමාත්‍යංශය තමන් ඉන්න කාලේ ලාභයි කියලා පෙන්නන්න. රට හැටියට ලාභයක් ගන්න නෙමෙයි තමන් ඉන්න කාලේ තමන් යමාත්‍යංශ ලාභය හැටියට කියලා පෙන්නන. ඒ අනුව දැන් ආරංචියක් තිබෙනවා විදුලි බල ඇමතිතුමා පෙට්‍රෝලියම් එකෙන් දැවි තෙල් ගන්නවා වෙනුවට ඉන්දියාවෙන් දැවි තෙල් ගන්නට කටයුතු කරනවායි කියලා. මේක වුණොත් එහෙම අපේ පිරිපහදුව පවත්වා ගන්නත් බැරි වෙනවා. මොකද පිරිපහදුව යම් ලාභයක් අත්පත් කරගන්නේ මේ දැවි තෙල් නිසා. ඒ පිරිපහදුව හරියට දුව ගන්න බැරි වුණොත් අපට සිද්ධ වෙනවා පිරිපහදු කළපු තෙල් ගෙන්නන්නට. නැව් වැඩියෙන් ගෙන්නන්නට. ගබඩා පාසුකම් වැඩියෙන් එතකොට ඕන කරනවා. අපේ පයිප් පද්ධතියක ශක්තිමතුත් නැහැ. දැන් මේ සියල්ල ගත්තොත් එහෙම එකිනෙකට ගැටිච්ච ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. සර් මම කියන්න කැමති මෙය ඇමතිවරයෙකුගේ කීර්තිය සම්බන්ධ ප්‍රශ්නයක් කරගන්නවා වෙනුවට අපි රටක් ගැන හිතලා මේ දැවි තෙල් පුරුදු විදිහටම කාන්තිය නීතික සංස්ථාවේ ලබාගත යුතුයි කියන යෝජනාව මම කරනවා. ඊළඟට දැන් මේ IOC කර සම්බන්ධ බෙදුම්කරුවන්ගේ සංගමය මේ වෙනකොට ඇමතිවරයාටත් ලියලා තියෙනවා කියලා මම ආරංචි. ඔවුන්ගේ තිබෙන ෂෙඩ් 230 130කට ආසන්න ප්‍රමාණයක් නැවතත් කාන්තිය සංස්ථාවට පවරන්නට ඔවුන්ගේ අදහසක් තිබෙනවා. මොකද දැන් මේ මිල සූත්‍රයත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්න නිසා IOC එක සමහර ෂෙඩ් ඔවුන්ට ඔවුන්ගේ සේවකයන් රටු පියවාගෙන පවත්වා ගන්න බැරි ප්‍රශ්න ප්‍රමාණයක් පැන නැගිලා තිබෙනවා. සබ් මේ ඒ බෙදුම්කරුවන් මැවිලා කියනවා මේ ප්‍රමාණය අපි ලෑසි කාන්තිය සංස්ථාවත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් ඒ ඈත් එහෙම කියනවා නම් අපි හිතනවා කාන්තිය සංස්ථාවට වගකීමක් තිබෙනවා මේ තෙල් ටික මේ ෂෙඩ් ටික පවර ගන්න. මොකද ඒක මේ ටැංකිය ප්‍රශ්නය සම්බන්ධ නිසා. එතකොට මේ ත්‍රිකුණාමලයේ ටැංකි ප්‍රශ්නයට මෙතනින් උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ කවදත් වගේ දැන් මේ සාමාන්‍යයෙන් ඔය පෙට්‍රෝලියම් එක කියලා කියන්නේ දේශපාලන පලි ගැනීම හැම ආණ්ඩුවක් වෙනස් වුණාට පස්සෙම දේශපාලන පලි ගැනීම කියලා ප්‍රොමෝෂන් දෙන තැන. එහෙම නැත්නම් කට්ටිය බඳවා ගන්න තැන. දැනුත් ඔය දේශපාලන පලි ගැනීම කියලා පිරිසක් බඳවාගෙන තිබෙනවා ප්‍රමෝෂන් දීලා තිබෙනවා ආරංචි හැටියට ඒක සම්පූර්ණ මොහොත් සම්මුඛ පරීක්ෂණ තියලවත් මොහොක්වත් කරලා නෙමෙයි කරලා තියෙන්නේ සිරිකොතෙන් හදපු ලයිස්තුවකට තමයි ඒ දේශපාලන පරිගැනීම් වල සාධාරණේ කරලා තියෙන්නේ දැන් මේ සම්බන්ධයෙන් මම කියන අවධානය යොමු කරන්න කියලා මොකද මේ ගියා ආණ්ඩුව නෙමෙයි මේ යහපාලන ආණ්ඩුව මෙවැනි දේවල් පෙට්‍රෝලියම් එකතුල සිද්ධ වෙන්න බෑ ඊළඟ කාරණේ තමයි දැන් මේ ඔබතුමාලා විදුලි අර්බුදයේ පිළියම් හැටියට දැන් කියන අලුත්ම දේවාවට පත්වලා තිබෙන LNG බලාගාර දැන් මේ LNG බලාගාර සම්බන්ධයෙන් ප්‍රධාන යෝජනා දෙකක් ඇවිල්ලා තියෙනවා එකක් ජනාධිපතිවරයා මැදිහත් වෙලා අනිත් එක අගමැතිවරයා මැදිහත් වෙලා අගමැතිවරයා කියනවා ජපාන් ඉන්දියන් ශ්‍රී ලංකා හවුල් සමාගමක්
ඔඩර් ප්ලීස් මුලසනට ඒසන් විතානගේ මන්තුමා පැවෙන්න
කරමන්තුමා කතා කරා
මොලාසර මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමා කියනවා කොරියන් ශ්‍රී ලංකා සමාගම දැන් මේකත් අර මීට කලින් තිබුණු හෙජින් ගිවිසුම් වගේම වෙන්න යන ව්‍යාපෘතියක් බවට පත් වෙමින් යන්නේ මොකද මම එහෙම කියන්නේ දැන් මේ ජපාන් ව්‍යාපෘතිය ගෙනාවොත් එහෙම ඒගොල්ලෝ අපට LNG දෙන්න අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ගන්න සිද්ධ වෙන්නේ මෙට්‍රික් ටන් මිලියන එක ගානේ අවුරුදු 20ක් අපි ඒක පාවිච්චි කරත් නැතත් ගෙවන්නට ඕනේ මේක තමයි හෙජින් එකේ සිද්ධ වුනේ. අපේ අවශ්‍යතාවයත් මෙච්චර නෑ මේ වෙනකොට. ඒ වගේම මේ LNG බලාගාර හදන්නත් කාලයක් යනවා. මේ සියලු තත්ත්ව සලකා බැලුවට පස්සේදී අවුරුදු 20කට පාවිච්චි කරත් නැතත් මෙට්‍රික් ටන් මිලියනයකට අපට ගෙවන්න සිද්ධ වෙනවා නම් මම හිතන්නේ ඒක අපේ ආර්ථිකයට දරා ගන්න බෑ. ඒ වගේම මේ කොරියානු ව්‍යාපෘතිය ගත්තත් මෙට්‍රික් ටන් මිලියන 0.6ක් අවුරුදු 20ක් අපි ගෙවන්නට ඕනේ. දැන් මේ රටවල් දෙකම LNG නිෂ්පාදක රටවල් නෙමෙයි. එහෙම තිබියදී මෙවැනි ආකාරයේ ව්‍යාපෘති එනකොට ඒ පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන රටට ලාභ ලැබෙන්නේ කොහොමද කියන එක. ඒ මොකද මේ මම දන්න හැටියට දැන් මේ LNG ව්‍යාපෘති එනකොට අපේ කංචන නීතික සංස්ථාවයි විදුලි බල මණ්ඩලයයි පුනර්ජනනීය බලශක්ති අධිකාරියයි මේ තුන්ගොල්ලම අඩු ගන්න එකතු වෙලා හදපු සංයුක්ත සලස්මකට නෙමෙයි මේක මිලදී ගැනීම සිදු කරන්න යන්නේ. සම මේ පිටිපස තිබෙන රටට සිද්ධ වෙන පාඩු අපිට අතීත අධ්‍යක්ෂකම් තිබෙන නිසා ඒ පිළිබඳව අවධානය තමුන්වන්සලාගේ යොමු කරන්න කැමැති. දැන් ඊළඟ කාරණේ තමයි ආණ්ඩුව දැන් ආයෝජක එනවා කියලා කිව්වට එහෙම ආපු ආයෝජකෙත් නැති නිසා කුරුණෑගල කුලියාපිටිය හදන්න ගිය වොක්සගන් එකත් ලත්තනම ලොප් වෙච්ච නිසා දැන් අගමැතිතුමාගේ උපන්දිනයත් එක්ක පටන් අරගෙන තිබෙනවා හම්බන්තොට ඔයිල් පිරිපහදුවා. ඒක තමයි මේ සැරේ දැන් විකුණගෙන යන්නේ. මේ ව්‍යාපෘතිය එනකොටම ප්‍රශ්න ගණනාවක් හැමතැනින්ම ආවා. ආයෝජකයා කවුද? මම හිතන්නේ ආණ්ඩුවට තාමත් හරියට ඒ ආයෝජකයා එන්නේ මොන රටෙන්ද කියලා උත්තර දී ගන්න බැරි වෙලා තියෙනවා. එයා ඩුබායි වලින් දෙන්නේ, සිංගප්පූරුවෙන් දෙන්නේ, ඉන්දියාවෙන් දෙන්නේ, මව් සමාගම කොහෙද? මොකද්ද මේ ඩුබායි වලට තියෙන සම්බන්ධය? සිංගප්පූරු සම්බන්ධය මොකද්ද? කියන ඒවා පිළිබඳව තවමත් පැහැදිලි කමක් නැහැ. අපේ ආයෝජන ප්‍රවර්ධනයේ සම්බන්ධ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිතුමා ඇමතිතුමා නම් මම දැක්කේ නැහැ කතා කරනවා. නියෝජ්‍ය ඇමතිතුමා හැම වෙලේම උත්තර දෙන්න යනවා. හැබැයි රට පටලවාගෙන තිබෙන්නේ. ඒකට උත්තර දෙන විදිහම තේරෙනවා මේක වංගු ගහලා ගහන එකක් කියලා. දැන් අපි දන්න හැටියට මේ ආයෝජකයා නැත්නම් මේ අපට පෙන්වන කෙනා ඇවිල්ලා තමිල්නාඩුවේ මන්ත්‍රීවරයෙක්. දැන් මේ වාර්තා වෙනවා අපිට කිව්වට මේ රයිට් දැන් මේ පිරිපහදුව පටන් ගත්ත මෙන්න රස්සා එනවා දැන් ආයෝජන ඩොලර් බිලියන 3.8ක් එනවා මෙහෙම කියලා අඩුතරමේ ඒ කියන මන්ත්‍රීවරයා කියනවා මේකට මුදල් ටික හොයා ගන්න එහෙම නැත්නම් ගත්තොත් මේක ඇසස්මන්ට් කරන්න මේක ඉස්සරහට යනවාද කියලා බලන්න තව අවුරුද්දක්වත් ගත වෙයි කියලා. සම මේ දිගටම ගත්තොත් මේ බරපතල සැකසංකාවට තුඩු දෙන සමාගම් සම්බන්ධ කරගෙන රටට විශ්වාස ලැබිය නොහැකි ආයෝජකව ගෙනාගෙන කරන්න හදන ව්‍යාපෘතියක් තමයි ආණ්ඩුව දැන් විකුණමින් යන්නේ. තව මේ තෙල් වලටම සම්බන්ධ නිසා මම මේ සම්බන්ධයෙන් මම හිතනවා වගකීතු ඇමතිවරයෙක් අඩුතරමේ මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරයි කියලා මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. අපේ ඉඩම් අක්කර 585කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා මේ වැඩේ කරනවා නම් අපි පාර්ලිමේන්තුවට කැරට දැනගන්න ඕන මේ ක්‍රියාවලිය මොකද්ද කියන එක. ඒ වගේම මම තිබෙන මේ කෙටි කාලය ඇතුළතදී මහාමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘති කීපයක් පිළිබඳව ඉතාම වේගයෙන් අවධානය යොමු කරනවා. මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය කරපු කොන්ත්‍රාත් කීපයක් තියෙනවා. මේවා මේ සමාගම් තෝරා ගැනීමේදී තිබ්බ ප්‍රශ්න නිසා, විශේෂයෙන් ඒවා ඒ සමාගම් පිළිබඳව නිසි ඇගයීමක් කරපු නැති නිසා සබරගමු පළාතේ පාරවල් කීපයක් ඉදිකිරීම අතරමඟ නතර කරලා ගිහිල්ලා තිබෙනවා. මේ සමාගම් නම කියන්නේ නැහැ, කොන්ත්‍රාත් කරුවාගේ නම. කළුතර දිස්ත්‍රික්කයේ ඔලිම්පස් කියන කොන්ත්‍රාත් සමාගම, මේ පාර්ලිමේන්තුවේ ඉන්න කැබිනට් ඇමතිවරයෙකුටම සම්බන්ධ සමාගමක්. ඒ සමාගමත් අතරමැද අත්තිකාර මුදල් ප්‍රමාණිකුත් අරගෙන පාර හදන්න නැතුවත් දාලා ගිහිල්ලා තිබෙනවා. ඔයාලා නම්ම ටික මොනවා කියන්න? නියම් ගම්මිනිස් වල සම්බන්ධයි වගේ එකක්. ඊළඟට වයඹ පළාතෙත් මෙහෙම විදේශීය කොන්ත්‍රාත් කරුවෙක් එක්ක සම්බන්ධ සමාගමක් මෙන්න මේ ආකාරයෙන් සමාගමේ මේ රටේ ස්ථාන කීපයකම මේ විදිහට නිසි ඇගයීමකින් තොරව මේ කොන්ත්‍රාත් එක ලබා දීම නිසා මෙයා මේ ව්‍යාපෘති අතරමඟින් අතර කරලා ගියපු අවස්ථා තිබෙන නිසා මම මේ පිළිබඳව අවධානය යොමු කරමින් මේ රටේ ඉතාම ආර්ථිකයට ඉතාම වැදගත් කරන අමාත්‍යංශ තුනක අපට කටයුතු පිළිබඳ විමසා බැලීමේදී ගරු මුලසන මන්ත්‍රීතුමනි, අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. මේවා රටේ ජනතාවගේ භාණ්ඩාගාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා නඩත්තු කරන ආයතන. මේ ආයතනවල වගකීමක් තිබෙනවා මේ තිබෙන වංචා දූෂණ නතර කර ගනිමින් රටේ ජනතාව ප්‍රතිලාභ ලැබෙන ආකාරයට කටයුතු කරන්නට. විශේෂයෙන්ම නැවතත් මම මතක් කරන්නේ විදුල් වැල මණ්ඩලය තුල සිද්ධ වෙන ඒ මාෆියාව පරාජයට පත් කරලා මේ රටේ ජනතාවට
පරිමන්තුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා
විදුලි අඩුවෙන් ලබා දෙන්නත්, ඒ වගේම පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍ර ඉස්සරහට යන්නටත් සැලසුම් සකස් කරන කියන යෝජනාව කරමින් මගේ ඉතුරු විනාඩි 2 දෙනවා. බොහොමස්තුති.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මිලට ගරු අජිත් පෙරේරා ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, මම පළමුවෙන්ම සතුටුයි නව අමාත්‍ය රවි කරුණානායක ඇමතිතුමාට විදුලි බල විශේෂභාර ඇමතිවරයා හැටියට සුභ පතන්න. ඒ වගේම අභියෝගාත්මක දුෂ්කර ඒ අමාත්‍යංශයේ කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහත්තුමාටත් ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම පළමුවෙන් ප්‍රාර්ථනා කරමි. ගරු සභාපතිතුමනි, සූර්ය බලය පිළිබඳ මේ විවාදයේදී දීර්ඝව කතා කරා. මේ රජය විසින් ක්‍රියාත්මක කරපු සාර්ථකම ව්‍යාපෘතියක් සූර්ය බල සංග්‍රහය. සූර්ය බල සංග්‍රහය හරහා නෙට් මීටරින්, නෙට් ඇකවුන්ටින්, නෙට් ප්ලස් කියලා ක්‍රම තුනක් හඳුන්වා දුන්නා පාරිභෝගිකයන්ට තමන්ගේ අවශ්‍යතාව පරිදි සූර්ය බලය ලබා ගැනීම සඳහා. මේ ව්‍යාපෘතියේදී අවධානය යොමු කෙරුණේ වහලේ මත සවිකරන සූර්ය බල උපකරණ සවිකිරීම සඳහා. බොහෝ දෙනෙක් මුහුණු පොතෙත් සාමාන්‍ය සමාජයේත් ඉල්ලා හිටිනවා සූර්ය බල කට්ටල සවිකර ගැනීමට කැමති. සූර්ය බල සංග්‍රාමයේ සංකල්පය හොඳයි. හැබැයි අපිට මේ මිල වැඩි නිසා බදු අඩු කරන්න කියලා. රටේ බොහෝ දේවල් බොහෝ ක්ෂේත්‍රවල බදු වැඩි වෙලා තියෙනවා. හැබැයි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම සූර්ය බලය, සුළං බලය පිළිබඳ මේ ක්ෂේත්‍රවල බදු බිඳුවයි, සීරෝ ටැක්ස්. මේ පිළිබඳව මම ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ ප්‍රතිපත්තිය අපිට හඳුන්වලා දුන්නේ රවි කරුණායක මැතිතුමා එතුම උදල් ඇමති කාලේ. මේ අපේ රටේ තිබෙන මේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා ගත්තා වූ වැදගත්ම පියවරක්. ඒ නිසා අද කිසිම බද්දක් රජය අය කරන්නේ නැහැ සෝලා පැනල් වලට හෝ එහා සම්බන්ධ අනෙකුත් උපකරණ වලට. මේ හේතුව නිසාම වසර දෙකක වගේ කාලයක් තුල අපේ රටේ ජාතික පද්ධතියට මෙගවට් 200ක් වගේ විදුලි බල ප්‍රමාණයක් මේ හරහා එකතු වෙලා තියෙනවා. මේ ව්‍යාපාරයේ තවදුරටත් ඉදිරියට යනවා. අලුතෙන් මෙම කර්මාන්තයට අලුත් සමාගම් 250ක් වගේ එළඹිලා තිබෙනවා. ඒ වගේම දසදහසකට වැඩිය රැකියා ප්‍රමාණයක් අලුතෙන් ඇතුළත් වෙලා තිබෙනවා. අපි ආඩම්බර වෙනවා ඒ ගැන. ඒ වගේම තවදුරටත් බාධාවකින් තොරව මේ වහලේ මත සවිකරන සූර්ය විදුලි කට්ටල සවිකිරීමේ මේ ව්‍යාපෘතිය සූර්ය බල සංග්‍රාම ඉදිරියට ගෙන යාමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතාම මේ ලෝකයේම තිබෙන මේ ව්‍යාපෘති ගත්තත් අපගේ සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘතිය ඉතා වැදගත් එකක්. මේ හා සම්බන්ධව ඒ අදාළ යම් ප්‍රතිපත්තියක් තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය තුළ ඉඳගෙන කටයුතු කළ යුතුයි. ඒ ප්‍රතිපත්තියේ ස්ථාවර භාවය ඉතා වැදගත්. මොකද මේ සම්පූර්ණම ආයෝජනය රජය සතයක්වත් වැය කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම පෞද්ගලිකාංශය දිරිමත් කළ කරන මේ ආයෝජනය, ඒ දැනට කළ තියෙන ආයෝජනය පෞද්ගලිකාංශය ඩොලර් මිලියන 200කට අධිකයි. ඒ වගේම අපි ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත තව ඩොලර් මිලියන 50ක් අපි ලබා දීමට කටයුතු කරනවා සාමාන්‍ය ජනතාවට. වාර්ෂික පොලිය 108යි. ඒ උද්දමනයටත් වඩා අඩු පොලිය අනුපාතිකයක්. ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලෙකෝ ආයතනයේ බල ප්‍රදේශ සඳහා තවත් අඩු පොලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ හරහා මේ ව්‍යාපෘතිය සාර්ථක වෙලා තියෙනවා. ඒ සඳහා දායක වෙච්ච සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ රටේ පුනර්ජනනයේ බලශක්තිය දියුණු කිරීමට දායක වීම ගැන. මොකුත් වෙලා නැහැ. 1 මෙගාවොට් එකක්වත් නැහැ කියලා කියන අයට අපි කියනවා මේ අලුත් ක්‍රමවේදයන් තිබෙනවා. ඒ හරහා අපි මේ සාර්ථකත්වය ලබාගෙන තිබෙනවා. ඒ වගේම සූර්ය බලය, සුළං බලය අපේ රටේ ජාතික පද්ධතියට ඉතා වැදගත්කමක් දරනවා. මහා පරිමාණ ව්‍යාපෘති කෙරෙහි අපේ අවධානය යොමු වෙනවා. එක පැත්තකින් මෙගාවොට් එක බැගින් 60 ව්‍යාපෘතිය, එක බැගින් 90 ව්‍යාපෘතිය, ඒ වගේම පුනරීන් සහ සේබලාණ්ඩු ව්‍යාපෘති අපි ආරම්භ කළ තිබෙනවා. එක 60 ව්‍යාපෘතියේ ඒ විදුලි බලාගාර ඉදි කරලා ඒ විදුලි බලාගාර දැන් විවෘත කිරීම ආරම්භ කළ තිබෙනවා. ඒ වගේම 190 කියන්නේ එක මෙගාවොට් එක බැගින් ව්‍යාපෘති 90 ඒවත් ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා මේවා කිසි දෙයක් සිදු වෙන්නේ නැතුව නෙමෙයි, සිදු වෙනවා. ඒවට යන කාලයක් තිබෙනවා. ඒ වගේම මේ සියල්ලම තරඟකාරී ටෙන්ඩර් කාර්යපරිපාලන සිද්ධ වෙන්නේ. මම ඉතාමත්ම වගකීමෙන් පැහැදිලිව කියන්න කැමතියි, විවිධාකාර ක්‍රමවේදයන් අත්හදා බලා තිබෙනවා, බලපත්‍ර ක්‍රමවේදයන් අත්හදා බලා තිබෙනවා. මගේ පෞද්ගලික විශ්වාසය, මම ලබපු අත්දැකීම තමයි තරඟකාරී ටෙන්ඩර් ක්‍රමවේදය තවදුරටත් පවත්වා ගත යුතුයි. තරඟකාරී ටෙන්ඩර් ක්‍රමවේදයට වෙන විකල්පයක් නැහැ. මෙවැනි මේ හදිසි තත්වයන් පෙන්නුම් කරලා හදිසියක් අනුව කටයුතු කිරීමේ තේරුමක් නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළ බලපත්‍ර ලබා දීම සිද්ධ වුණා. හැබැයි කිසිම සූර්ය උදිරි බලාගාරයක් හැදුවේ නැහැ. ඒ බලපත්‍ර පහක් සඳහා මෙගාවොට් 50ක සූර්ය බලාගාර අපේ රජයේ කාලේ ඉදි වුණා. 10 බැගින් බලාගාර පහක්. ඒව ඉදි කරන්න පුළුවන්කම ලැබුණෙත් අපි මේ පුනර්ජනනීය බලශක්තිය හා සම්බන්ධව ටැක්ස් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ සඳහා අවශ්‍ය අවකාශය ලබා දුන්නාට පස්සේ. එනිසා අද ලෝකයේ සූර්ය බලය පිළිබඳ මිල ඉතාම අඩු වෙලා තිබෙනවා. මම
රජයතුමාට විනාඩියක් කාලයක්
තියෙනවා. මම කියන්න කැමති මේ ප්‍රතිපත්තිය පිළිබඳ. එනිසා මේ තරංකාරී ප්‍රතිපත්ති, ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා ලංකාව තුළ සූර්ය බලය ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය වැදගත් පියවරක් හැටියට ලංකාව තුළ සූර්ය විදුලි කට්ටල නිෂ්පාදනය කිරීමේ කර්මාංශාලාවක් කටුනායක ආරම්භ කරා. කටුනායක සකුරාසෝලා කර්මාංශාලාව. ඒ සකුරාසෝලා කර්මාංශාලාව නිසා ඒ නිෂ්පාදන වේදම අඩු වෙලා තවත් ශක්තියක් මේ රටේ ව්‍යාපාරිකයන්ට ලැබිලා තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි මේ රටේ විදුලි පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා විදුලි පද්ධතියේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යා යුතු වෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම විදුලි පද්ධතිය නවීකරණය කළ යුතු තිබෙනවා. අපේ රටේ විදුලි බල මණ්ඩලයේ සතු පරිගණක පද්ධතිය වසර 20කට වඩා පරණයි. ඒ වගේම අපි රජයේ බාර ගන්නකොට අපේ රටේ ප්‍රධාන පාලක මැදිරිය ඉතාමත්ම දුර්වල තත්ත්වයක තිබුණේ. අලුත් පාලක මැදිරිය පිළිබඳ ඉදිකිරීම අතහැර දමා තිබුණා. අද මේ පාර්ලිමේන්තු ඉදිරිපිට ඉතාම නවීන පාලක මැදිරියක් ඉදිකරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන රුපියල් බිලියන 3කට වඩා වැඩියෙන් වියදම් කරලා මේ රටේ විදුලි බල පද්ධතිය ස්මාර්ට් ග්‍රිඩ් එකක් බවට යන ගමනේදී ඒ පාලක මැදිරිය ඉතාම විශාල සේවයක් කරන බව විශ්වාසයි.
ඒ වගේම අපේ රටේ
විදුලි පද්ධතිය ඩිජිටල්කරණය කිරීමෙන් අපේ රටේ විදුලි පද්ධතිය නවීන තත්ත්වයකට පත් කිරීමෙන් එක පැත්තකින් පාරිභෝගිකයට විශාල සේවයක් ලැබෙනවා. විදුලිය කාර්යක්ෂම භාවිතා කරන අවස්ථාව ලැබෙනවා. ඒ හරහා විදුලි මිල අඩු කිරීමට හැකියාවක් ලැබෙනවා. මම ඉතාම සතුටු වෙන්නේ අනෙක් හැම පාරිභෝගික ද්‍රව්‍යයක්ම වැඩි වුණා. හැම සේවාවකම මිල වැඩි වුණා. හැබැයි විදුලි මිල 2014 අවසානයේ තිබුණු මිල මේ දක්වාම පවත්වගෙන යන්න අපිට හැකියාවක් ලැබුණා. මේ දුෂ්කරතාවයන් තියාගෙන අපි පිළිගන්නව අඩුපාඩුකම් ඇති. හැබැයි ඒ අඩුපාඩුකම් තිබුණත් අපි ලැබපු ජයග්‍රහණ රාශියක් තිබෙනවා. මට සීමිත වෙලාවක් තියෙන නිසා සභාපතිතුමනි මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ලබා දීම පිළිබඳව. මේ අභියෝග කිසිවක් ජයග්‍රහණය කළ නොහැකි කිසිවක් නැහැ කියලා සභාපතිතුමනි. නිසි කළමනාකරණය තුලින් නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුලින් පක්ෂ විපක්ෂ මතවාදයන්ට සවන් දීම තුලින් මේ රටේ විද්‍යාර්ථීන්ට සවන් දීම තුලින් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම මම එක කරුණක් පමණක් කියන්න කැමති විනාඩියක් දෙන්න කියලා සභාපතිතුමනි. දැන් අපිට අර්බුදයක් තිබෙනවා. හැබැයි මේ අර්බුදය ක්‍රමවේදයට පිටින් බලාගාර ඉදිකිරීමට අපේක්ෂා කරන අයට වරමක් විය නොයුතුයි. මමගේ ධූරයේ දරන කාලේ නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි කියන ස්ථාවරයේ දිගටම හිටියා. ඒ ස්ථාවරේ තාමත් ඉන්නවා. ඒ වගේම මේ LNG වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්, ගල්ලඟුරු වෙන්න පුළුවන්. අපි විදුලිය මිලදී ගන්නා වූ ඒ ඒකකයක මිල පිළිබඳව නිසි ක්‍රමවේදයට නිසි සූත්‍රයට එකඟ වී කටයුතු කළ යුතුව තිබෙනවා. මේ කාරණා පිළිබඳ මට තව හොඳ අවබෝධයක් තිබෙනවා. මේ තිබෙන අනතුරුදායක තත්ත්වයක් මම දකිනවා. මේ ඇති වී තිබෙන ප්‍රශ්නය මම නැවතත් කියනවා, ක්‍රමවේදයට පිටින් අවුරුදු 20කට ගිවිසුම් ඇතුළත් කර ගැනීම සඳහා අවස්ථාවක් නොවිය යුතුයි. එහෙම වුණොත් අපි ගැන දෙවනවතාවක් කතා කරමු.
ස්තුතියි ගරු ඇමතුමා. මිලට ගරු ගාමිණී ලොග්ගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
කාර්යක සභාපතිතුමනි, අද මේ අමාත්‍යාංශය තුන ගැන කතා කරන මොහොතේදී අපි ඔක්කොම ලයිට් නැතුව ඉන්නේ. විදු බල අමාත්‍යාංශ, ඛනිජ තෙල්, සාමහමාර. අපිට ලයිට් නැතුව විතරක් නෙමෙයි, මම අද උදේ පත්තරේ දැක්ක අග්‍රාමාත්‍යතුමා කියනවා මේකට අපි වග කියන්න ඕනේ කියලා. අවුරුදු 4ක් ආණ්ඩු කරපු ආණ්ඩුවට විදුලි බල ඉල්ලුම ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න බැරි වුණා. ඇයි ඒකට හේතුව උනේ? හැමතිස්සෙම කල්පනා කරේ සමාගම් වලින් වැඩි මිලට විදුලිය ගනී. දැන් මම ආගෙන හිටිය අපේ හිටපු විදුලි බල ඇමැතිතුමා සීමලාපිටියේ ඇමැතිතුමාගේ කතාවේදී එතුමා අහනවා, ඇයි ඇබිලි පිටියෙන් මෙගාවොට් 100ක් ගන්න තිබුණා ගත්තේ නැත්තේ මොකද? තවත් ආයතනකින් ගත්තේ නැත්තේ, ගත්තනම් මේ විදුලි බල පද්ධතිය මේ විදුලිය කපන්න වෙන්නේ නැහැ කිය. මට තේරුණේ ඒකෙන් තමන්නාසල මේ අවුරුදු 4ම මාන්සි වුණේ විදුලි හිඟයක් ඇති කළා සමාගම් වල විදුලිය ගන්න. අපි අහනවා මේ ආණ්ඩුවෙන් අපේ රටේ විදුලිය ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් කරන්න මොනවද තමන්නාසල මේ අවුරුදු 4 කරේ කියලා. ආණ්ඩුවක් හැටියට තමන්නාසල කියනවා ආයෝජකින්ට ලංකාවට එන්න කියලා, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා, කර්මාන්ත දියුණු කරන්න කියලා. හැබැයි විදුලිය නැහැ. මොකද මේ රටේ දේශගුණයේ විභාගකාරය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේශගුණයත් එක්ක 385,000 විදුලිය බලාපොරොත්තු වෙන. එදා 2010 විදුලිය නැති වුණාම කතානායකතුමාට කිව්වා කරවල ගෑසුකෙක් කියලා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බලයට පත් වුණාම ගල්ලංගුරු බලාගාරයක් ඇති කරනකොට ඒකට ඕන තරම් විවේචන කරා. ඒකට විවේචන කරා. නුත් අද ගල්ලංගුරු බලාගාරයේ ක්‍රියාත්මක වෙන හින්දා විදුලිය කපන්න නැතුව යන්න පුළුවන් වුණා. හැබැයි ඒ සමානව මේ රටේ පෞද්ගලික අංශය ඉමර්ජන්සි විදුලිය දෙන්න ආයතන ගණනාවක් ඇති කරා. අද ඒවා මේ ආණ්ඩුව ආරක්ෂා කරනවද
එහෙම නැත්නම් ජාතික විදුලි පද්ධතියට අපි විදුලිය නිෂ්පාදනය කරන්න වැඩ පිළිවෙලක් ඇති කරනවද කියන එකයි ප්‍රශ්නේ. තමුන්නාසලා මේ අවුරුදු පහේ මේක කරේන එක පේන. එහෙනම් මේ රටේ තමුන්නාසලා බදු දාලා බදු මුදල් අය කළා. ඒ බදු මුදල තමුන්නාසලාගේ ගජ මිතුරු සමාගන්නවට දෙන වැඩ පිළිවෙලකට තමයි යන්නේ. දැන් අපිට ආරංචි නවක් ගේන්න යනවා කියලා කොළඹ වරායට විදුලිය දෙන්න. ඉතින් මෙහෙම තත්ත්වයකට මේ රට පත් කරලා අද මේ රට අඳුරට පත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මේකට තමුන්නාසලා පිළිතුරුපත් දෙන්න. මම කියන්නේ අද අලුතෙන් පත්විච්ච රවි කරුණානායක මැතිතුමාගේ වැරද්දක් කියලා, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ වැරද්දක් කියලා, පැවතිච්ච සියලු දෙනාගේම වැරද්දක්. මේකට උත්තරයක් හෙව්වේ නැහැ. වැඩපිළිවෙලක් ඇති කරන්නේ. ඒ වගේම බොහොම හොඳ වැඩපිළිවෙලක් තමුන්නාසලා පටන් ගත්තා. සෝලා ප්‍රොජෙක්ට් එක හොඳ වැඩක්. ඒකට තව ටිකක් උදව් කරන්න කියලා අපි කියන්නේ. සාමාන්‍ය ජනතාව ගන්නවා නම් ඒකට ග්‍රාන්ට් එකක් දෙන්න. නැත්තම් ණයක් දෙන්න ඒගොල්ලන්ගේ කපා ගන්න. අද 1%-2% විතර සෝලා පාවිච්චි කරනවා. ඒක වැඩි දියුණු කරන්න. අද මොකද ගර්ම කලාප රටක් හැටියට අපිට සෝලා වලින් මේ රටේ හුඟක් කටයුතු කරන්න පුළුවන්. එහෙනම් ඒක වැඩි දියුණු කරන එකට අපි මේ වන ආණ්ඩුව කරත් අපි ඒකට සහයෝගය දෙනවා. ඒකම අද තෙල් සංස්ථාව ගත්තාම ඉතාම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. තෙල් සංස්ථාවේ වැඩ කරන ජනතාව වැඩ කරන සහෝදරවරුන්ට ඉතාම දේශපාලන ආරවුලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පෞගේ කෙටි කාලෙදී අපි මම ඇමතිවරයා හැටියට කටයුතු කරනකොට සෑම වෘත්තීය සමිතියක්ම අපෙන් ඉල්ලුවා අවුරුදු 10ක් තිස්සේ අපිට උසස් වීම ලැබිලා නැහැ කියලා. මම කිව්වා පක්ෂ ભેදයක් බලන්නේ නැතුව ඒ සියලු දෙනාටම මේ පත්වීම් දෙන්න කියලා. ඒ සියලු දෙනාටම උසස් වීම දුන්නු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය වෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාටම දුන්නු. ඒ වගේ වැඩ තහනම් කරලා හිටපු වෘත්තීය සමිති නායකයෝ සියලු දෙනාම සේවයේ පිහිටවන්නේ. ඒකට මම බැලුවේ නැහැ කොයි පැත්තද කියලා. අද මොකද වෙලා තියෙන්නේ? අද එයාගේ උසස් වීම ලැබුව පඩිය ගෙවන්නේ නැහැ. වැඩ තහනම් කරලා ලක් වෙලා ඉඳලා සේවයේ පිහිටපන් නැවත තීන්දුවක් අරගෙන එයාගෙන් ඔක්කොම ආපහු වැඩ තහනම් කරගෙන යනවා. මට ආරංචි මේ මොහොත වෙනකොටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුද්ධි සමිති නායක ඉන්න සමන් කියලා එතුමා සේවයේ තහනම් කිරීමේ ලියුම දැන් දීලා කියලා. කාටද මේ කරන්නේ? කොයි දේශපාලන පක්ෂේ වුණත් වෘත්තීය සමිති කරනවා. ඒ වෘත්තීය සමිති ඇන්ට තමන්ගේ අයිතිවාසිකම් ලබලා දෙන්න ඕනේ. ඒගොල්ලන්ට වෘත්තීය සර කරන්න ඉඩ දෙන්න ඕනේ. දැන් විදුලි වළමන්ල එක අවස්ථාවක සභාපතිතුමා කාමරයට ගියයි කියලා එක්සත් ජාතික පක්ෂේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හැම පක්ෂෙම අය ඉන්ටඩික් කරා. අපි කතා කරලා කිව්වා එහෙම නෙමෙයි, ඒගොල්ලන්ව සේවයේ පිහිටවල විනය පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒකෙදී අපි බැලුවේ නැහැ එක්සත් ජාතික පක්ෂයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, වෙනත් දේශපාලන පක්ෂයද කියලා. අද මයගාව තියෙනවා තමුන්නාසලගේ දේශපාලන කැබිනට් පත්‍රිකාවක් තමුන්නාසලා සේවකව ගන්න. ඒකේ තියෙනවා සමහර සේවකෝ පරීක්ෂණයට සහභාගී වුණේ නැත. හැබැයි නිර්දේශ කරනවා ඒ හැත තන්තුට උසස් කීම් දෙන්න කියලා. ඔයාලා බලුවම එක්කෙනෙක් ජාතික සේවක සංගමේ අපිට කමන්නේ දෙන්න, අනිත් අයටත් දෙන්න කියලා අපි කියන්නේ. මේත් මයගාව තියෙන තමුන්නාසලා කැබිනට් පත්‍රිකාව. කවුද නම? සමන් අසිත ජන පරීක්ෂණයට ඇවිල්ලා නැහැ. නිර්දේශ කමිටිය නිර්දේශ කරනවා ඒ හතර උසස් කළා බැක්වේජ සුක් ගෙවන්න කියලා. තව කීප දෙනෙක් ඉන්නවා පරීක්ෂණ කමිටිය ඇවිල්ලා නැහැ. මම හිතන්නේ කැබිනට් පේපලේ කැබිනට් මණ්ඩලය මේක අනුමත කරනකොට කීවද කියලා මම දන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒක නෙමෙයි, ඕනම පක්ෂයකට වෘත්තීය සමිති කරන්න අයිතියක් තියෙනවා. අපිට කමන්නේ තමුන්නාසලගේට උසස් වීම අනිත්‍යන්ට අසාධාර දේශපාලන පැල ගැනීම කරන්න එපයි කියලා. අද මේ මොහොත වෙනකොට දර කැළඹීමක් පත් වෙලා තියෙනවා මේ උසස් වීම සිලවන්න. කම්කරු කැළඹීමක් ඇති වෙලා තියෙනවා. තමුන්නාසලට මම කියන්නේ මේ වගේ වැඩ කරන්න එපා කියලා. ඒකම තේ සංස්ථාව ගත්තාම ඉතාම හොඳ ආයතනය. මේ රටේ ආර්ථිකයත් එක්ක තම ශක්තිමත් ආයතනය. නුත් ඒ සංස්ථාව මම හිටපු දාලේ මම දැකපු දේ තමයි රිෆයිනරි එක හරියාකාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රිෆයිනරි එක හරියාකාර ක්‍රියාත්මක වෙනවා නම් අපේ ඔය ලාභෙන් පාඩුවෙන් 3%න් එකක් විතර බේර ගන්න පුළුවන් වෙනවා. මොකද රිෆයිනරි නිෂ්පාදනය කරනවා බොරතල් ගෙනහම ඩීසල් සුදු ඩීසල් පෙට්‍රල් නැප්තා ඇප්තා ඒකම කළු තෙල්. එතකොට වැඩිපුර මේ නිෂ්පාදනය කරන නැප්තා ඇප්තා අපි ජාත්‍යන්තරයට විකුණනකොට ජාත්‍යන්තර මිල ගණන් වලට විකුණනකොට ඒකෙන් කොටසක් අපි අය කරගන්න. ඒකේ අඩුපාඩු සකස් කරලා රිෆයිනරි එක තව ශක්තිමත් වෙන්න ඕන. ඒකම කොළොන්නාය පයිප් ලයින් එක සම්පූර්ණයෙන්ම දුර්වලලා තියෙන්නේ. ඒකට පැච් දාලා හරියන්නේ නැහැ. මුළු පයිප් ලයින් එකම හරියාකාර වර්තාවක් අරගෙන ඒක නිවැරදි කරන්න ඕන. ඒකම මුතුරාජ වෙල තෙල් සංස්කෘතියේ නැව් ෆ්ලඩ් බොටම් නැව් වලට හරි ගස්සලා තියෙන හින්දා අධික ෆ්‍රේට් එකක් ගෙවන්න වෙලා තියෙනවා. ඒක එහෙම නැත්නම් ඒක ගැඹුරු කරන්න ඕනේ. එහෙම නැත්නම් වරායේ තියෙන ලිපි පයිප් ලයින් එකට ගොනු කරලා ෆ්ලඩ් බොටම් නැති නැව් වලින් ගෙනෙන්න පුළුවන් කමක් ඇති කරා ගන්න ඕනේ. එතකොට ෆ්‍රේට් රේට් එක අඩු වෙනවා, බාන වේගය වැඩි කරා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ මේ රටේ ඉතුරු කරන්න පුළුවන් විශාල වැඩ කොටස. ඒකම දැන් තෙල් සංස්ථාවට දීද බංකරින් දැන් වරාය කරන්නේ. ඒක නැවත තෙල් සංස්ථාවට යන්න ඕනේ බංකරින් කරන්න. වරායේ තෙල් ගන්නේ අයෝසියකින් තෙල් සංස්ථාවෙන් නෙමෙයි ගන්න. නුත් ඒක තෙල් සංස්ථාවෙන් අරගෙන බංකරින් ලංකා තෙල් සංස්ථාවේ තෙල් වලින් බංකරින් කරන්න ඕනේ. ඒකම බංකරින් පිළිබඳව අවබෝධයක් දැනුමක් තියෙන තෙල් සංස්ථාවට ඒ බංකරින් කිරීමේ කටයුත්තේ දන් උසාවි තීන්දුවකින් තෙල් සංස්ථාවෙන් වරායට දීලා දෙනවා. ඒක වරායෙන් අරන් නැවතත් තෙල් සංස්ථාවේ බංකරින්කට ලබා දෙන්න ඕනේ කියන එකයි මම යෝජනා කරන්නේ. එහෙනම් අද අපිට අපේ රජයේ ආයතන තවත් ශක්තිමත් වෙන්න ඕනේ. ඒකම චයිනා වරායේ තෙල් ටැංකි. චයිනා වරායේ තෙල් ටැංකි පාලනය කරන්න ඒවා බල පිරික්සන්න පුළුවන් ඉංජිනේරු තෙල් සංස්ථාවේ ඉන්නවා. එයාට දැනුමත් අවබෝධයක් තියෙනවා. එහෙනම් අපිට යුතුකමක් තියෙනවා මේ නිලධාරීන්ගේ සහාය අරගෙන ජාත්‍යන්තරයට විකුණන්නේ නැතුව තෙල් සංස්ථාවේ කටයුතු කරන්න. තෙල් සංස්ථාවට ඒ තෙල් ටැංකි 96 ප්‍රතිසංස්කරණය කරොත් ලෝකෙ තෙල් අපේ නැහැ, කරුවන්ගේ තෙල් ගබඩා කරලා ගෙනියන්න පුළුවන් පහසුකම් චීනවරය හරි ගස්සන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් තමුන්නාසලා ආණ්ඩුව තෙල් සංස්ථාව චීනවරය ඉන්දියාවට නැත්තම් වෙනත් ආයතනයකට විකුණන එක නවත්තලා ඒක දේශීය සමාවක් හැටියට මේ රටේ පවත්වාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ කියන එක මම මේ මොහොතේදී කියන්න කැමතියි. අද තෙල් සංස්ථාව ඉතාම වටිනා ආයතනයක්. අපේ ආර්ථිකයේ කොටසක් බාර ගන්න පුළුවන් ආයතනයක්. අපි ලංකාවේ තෙල් බැද හැරීම වගේම
ධර්මතුමාට විනාඩියක් කාලයක් තියෙනවා.
ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා යමක් හම්බ කරන්න පුළුවන් ආයතනයක්. එතන දක්ෂ නිලධාරීන් ඉන්නවා. එයාගේ තාම හරියට ප්‍රයෝජනිත ගන්නේ නැහැ. එයාගේ ප්‍රයෝජනෙට අරගෙන මේ තෙල් සංස්ථාව ශක්තිමත් ආයතනයක් බවට පත් කරන්න ඕනේ. ඒ වගේම විදුලි බල මණ්ඩලය මේ රටේ විදුලිය නිෂ්පාදනය කිරීමට පුළුවන් අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරන්න වෙනවා. එහෙම නැතුව අපේ වැරද්ද කිය කියා හිටියට හරියන්නේ නැහැ. අපේ කටයුත්තගෙන නුතාමත් මේ රජය විදුලි සැලැස්මක් නැතුව යනවා. එහෙනම් අපි ඇමැත්තුමාට නව ඇමැත්තුමාට කියනවා මේකට සැලැස්මක් හදලා මේ මිලේට ගැනීම නවත්තලා විදුලි බල මණ්ඩලයේ විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලට ගිහිල්ලා මේ රටේ ජනතාවගේ අමාරුකම් නිවැරදි කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පව සංකන්න බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. ඊට පෙර ගරු සිටින ජයරත්න මන්ත්‍රීතුමා මූලාසනයට.
ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා,
ස්තුතියි. අද උදෑසනට සිට ඉදිරිපත් වූ අදහස් අපි බලනකොට අපේ රටේ බලශක්තිය සම්පූර්ණයෙන්ම නිලධාරීන්ගේ මාෆියාවට යටපැත්තලා තියෙනවා කියන එක පෑදිලිව පේනවා. මං හිතනවා මේ අමාත්‍යංශවල අමාත්‍යවරුන්ට දැන් තියෙන වගකීම තමයි මේ මාෆියාව පිළිබඳව මේ නිලධාරිවරුන්ගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව කොන්දපණ ඇතුව එය ඉදිරිපත් කරලා ඒකට යලි හරි උත්තරයක් හොයා ගන්නට ඕනේ කියන එක මම මතක් කරන්නට කැමතියි. නැත්තම් අපි ඉදිරි කාලයේදී මේ දකින මේ අපිට අද අපි පත් වෙලා තියෙන ඉරණමට වැඩිය බොහොම අවාසනාවන්ත තත්වයකට අපි මේ පිළිබඳව පත් වෙන්නට වෙයි කියන එක තමයි මෙතනින් අපිට දකින්නට තියෙන්නේ. විශේෂමாக இன்று இலங்கையினுடைய மின்வல தொடர்பாக அதேபோல எமது நாட்டினுடைய பெட்ரோலியம் தொடர்பாக பேசுகின்ற போது இந்த நாட்டிலே இந்த இரண்டு வலுப்பொருள் தொடர்பான துறைகளும் முழுமையாக அதிகாரிகளினது ஒரு மோசடிக்குள் உள்வாங்கப்பட்டு அவர்களினுடைய ஒரு கட்டுப்பாட்டுக்குள் உள்வாங்கப்பட்டிருப்பது வெளிப்படையாக தெரிகின்றது. அவே அதற்கு பொறுப்பாக இருந்த இதுவரை இருந்த அமைச்சர்கள் அதனை மூடிமறைக்க பார்த்தாலும் தற்போது இந்த அரசாங்கத்தில் இருக்கக்கூடிய அமைச்சர்கள் முதுகெலும் உள்ளவர்களாக இந்த நாட்டை நேசிப்பவர்களாக இதனை வெளிப்படுத்தி நேரடியாக இதனை மக்கள் மத்திக்கு கொண்டு சென்று ஒரு தீர்வினை பெற்றுக்கொள்வதற்கு உரிய நடவடிக்கை ஏற்க வேண்டும் என்பதை ஆரம்பத்திலே ஞாபகப்படுத்த விரும்புகின்றேன். அதேபோல இலங்கையினுடைய நெடுஞ்சாலைகள் தொடர்பாக பெருந்தெருக்கள் தொடர்பாக பேசுகின்ற போது கடந்த காலத்திலே பெருந்தெருக்கள் அமைச்சராக இருந்த எங்களுடைய கண்டி மாவட்டத்தினுடைய எங்களுடைய கௌரவ லக்ஷ்மண் கிரியல்ல அவர்களினுடைய பாரிய ஒரு முன்னெடுப்பு எமது மாவட்டத்திலே இடம்பெற்றது. கடந்த அரசாங்கத்தினால் கைவிடப்பட்டிருந்த பல கிராமங்களுக்குரிய தோட்டங்களுக்குரிய பாதைகள் அவருடைய காலப்பகுதியிலே அபிவிருத்தி செய்யப்பட்டமை தொடர்பாக இங்கே நான் ஞாபகப்படுத்த வேண்டும். குறிப்பாக அவருடைய அந்த காலப்பகுதியிலே கண்டி மாவட்டம் முழுவதும் 6,292 மில்லியன் ரூபா செலவிலே அந்த மாவட்டத்தினுடைய பாதைகள் அபிவிருத்தி செய்யப்பட்டிருக்கின்றது. குறிப்பாக அதிலே நாங்கள் எடுப்போமாக இருந்தால் மிக விரிவான நீளமான பாதைகள் காப்பட் செய்து அபிவிருத்தி செய்கின்ற ஐரோட் அந்த திட்டத்தின் மூலமாக ஏறக்குறைய 5,386 மில்லியன் ரூபாவிலான பாதைகள் அபிவிருத்தி செய்யப்பட்டிருக்கின்றது. இதிலே நான் ஞாபகப்படுத்த வேண்டும், கடந்த அரசாங்கம் முற்றாக ஒதுக்கி வைக்கப்பட்டிருந்த திகனை அம்பக்கோட்டை பாதை, அதே போல மாபேரி தன்ன பாதை, அதே போல கலஹா அந்தான ஊடான பாதை, அதே போல புசல்லாவ கழுகல பாதை, அதே போல உடுனுவர பகுதியில் இருக்கக்கூடிய கோனாட்டிகா பாதை என எமது மக்கள் வாழக்கூடிய அந்த பாதைகள் கடந்த அரசின் 20 வருட காலத்திலே கைவிடப்பட்ட நிலையில் இருந்த பாதைகள் அவரால் புனர் நிர்மாணம் செய்யப்பட்டு அபிவிருத்தி செய்யப்பட்டமை வந்து குறிப்பாக இந்த இடத்திலே ஞாபகப்படுத்த வேண்டும். அவே கௌரவ லக்ஷ்மண் கிரியல்லா அவர்களுக்கு அது தொடர்பாக என்னுடைய எமது மக்களுடைய நன்றிகளை இந்த இடத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். இவ்வகையம அத மாமார்கே பிலிபந்தவ மதக்கரண கொட்ட அத மாமார்க அமாத்திய கபீர் அசீம் அமத்துமா, இவ்வகையம ரஞ்சன் ராமநாயக்க நியோஜ அமதித்துமா அத்துலுவ மே
மாநாடி
மாமார்கே பிலிபந்த கட்டயத்து கரண கொட்ட மாம் விசேஷம மதக்கரண்ட ஓனே மாணுவர திஸ்திரிக்கையே மாயம் விழா திபின கேகல்ல திஸ்திரிக்கேட்ட மாயம் விழா தியன இவகேம நுவரலிய திஸ்திரிக்கேட்ட மாயம் விழா தியன மாயம் விழா தியன ஏ மாயம் விழா தியன ஏ பாரவல் கீபேக் பிலிபந்த இதிரிபத் கரண்ட ஓனே மெத்தன நியோஜ அமாத்திய ரஞ்சன் ராமநாயக்க மத்துமா சிட்டிம கனமான் சத்துட்டு வேணுமா விசேஷம் புசல்லாவே சிட்ட புரொட்டப் தக்வாயான ஏ மார்கைய ඒවගේම කෑගල්ල දිස්ත්‍රික්කයයි ඒවගේම මානුවර දිස්ත්‍රික්කයයි සම්බන්ධ වෙන දොළොස් භාගයේ සිට කෙලිවත්ත ඒ ප්‍රදේශය දක්වා යන පාර ඒ පාර ඒවගේම දොළොස් භාගයේ සිට ගලමුදුන දක්වා යන පාර මේ වගේ රංගල ප්‍රදේශයේ තියෙන තංගප්පුව පාර මේ පාරවල් මන් සඳහන් කරන්නේ ගරු නියෝජ්‍ය ඇමතිතුමා මේ පාරවල් වල ඇතම්ම අතරක පාක අයක පමණ ප්‍රමාණය පාසල් දරුවන් එක දවසකට කිලෝමීටර් 6ක් 7ක් පමණ ඇවිදගෙන තමන්ගේ ඒ පාසල් කටයුතු වල තියන්නේ ගමනාගමන මණ්ඩලයේ බස් රථ නවත්තලා තියෙනවා මේ පාරවල් වල අබලන් තත්ත්වය නිසා මම දන්නවා ඔබතුමා ඉතාමත් උනන්දුවෙන් මේ දූෂණය ඔයලා ඉදිරිපත් කරන්නට ඉදිරිපත් වෙනවා ඒ වගේම ඔබතුමාගේ විශයක් වෙන මේ මාමාර්ග සංවර්ධනයේ මේ දුබේ දුප්පත් ග්‍රාමීය ඒ වගේම මේ වතු යාසිතව තියෙන සිටින ඒ පාසල් ළමුන්ගේ ඒ ඉදිරි ජීවිතය ඉදිරි කාලය විශේෂයෙන්ම මේ ගමනාගමනයේ ඉඳ අඩපණ වෙලා තියෙනවා ඒ පිළිබඳව එම නිසා
ඔබතුමාගේ කාලය අවසානයි මන්ත්‍රීතුමා
මේ අවුරුද්ද තුළ විනාඩියක් මට ලබා දෙන්න මේ අවුරුද්ද තුළ මේ සංවර්ධන මේ මාමාර්ග සංවර්ධනයට මේ අවුරුද්ද තුළ යෝජනා වෙන ඒ යෝජනා වල මෙම පාරවල් ඇතුළත් කරගෙන ඒ ළමුන්ට ඒ අවස්ථාව ලබා දෙන්නට කියලා මං ඉල්ලා සිටිනවා. එබැවින් මේ කාලවකවානුවේ මේ අවුරුද්ද තුල මේ සංවර්ධන වෙන මාමාර්ග තුල මේ මාමාර්ග විශේෂයෙන්ම ඇතුළත් කරගන්න ලෙස මම ගෞරවයෙන් කබිර් රසීම් ඇමතුමාගේ මුත් ඒ වගේම රංජන් රාමනායක ඇමතුමාගේ මුත් ඉල්ලීමක් කරමින් අවසන් කරනවා. ස්තුතියි.
ඔබතුමාට.